පටිච්ච සමුප්පාද න්‍යාය හැඳින ගනිමු කියන පාඩම තමයි. ඉතින් මේ පටිච්ච සමුප්පාද න්‍යාය කියලා කියන්නේ දුවේ පුතේ බුදුදහමේ මූලික හරය. හැබැයි මූලික හරය තුලින් සිසි ජීවිතයට හා සමාජ ජීවිතයට, ඒ වගේම අප ඉදිනදා ජීවිතයට මේකෙන් ගන්න පුළුවන් ආදර්ශ, ඒ වගේම ප්‍රායෝගිකව අපේ ජීවිතවලට යම් යම් කරුණු එකතු කරගන්නේ කොහොමද, පටිච්ච සමුප්පාදේ හඳුනගන්නේ කොහොමද කියන එක කරුණු පිළිබඳව අද දවසේ අපි සාකච්ඡා කරමු. විශේෂයෙන් මම බලාපොරොත්තු වෙන දුවේ පුතේ අර ගිය පාඩම් වගේම ප්‍රශ්නෝත්තර ක්‍රමයට, විශේෂයෙන් විභාගයට එන ප්‍රශ්න පිළිබඳව ප්‍රශ්නයක් ඔයාලට ලබලා දීලා එය නිවැරදිව පිළිතුරක් ගොඩනගා ගන්නේ කොහොමද, පිළිතුරු සපයන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරන එක ඉතා වඩා හොඳයි කියන එක මම අදහස් කළා. ඉතින් ඒ වගේම එය ඉදිරියටත් මේ පාඩමටත් එකතු කරගන්නට මම බලාපොරොත්තු වෙනවා. දුවේ පුතේ, මම පෙර දවස්වල කිව්ව වගේම ඔබ පොතක් පෑනක් ළඟ තබා ගන්න, ප්‍රශ්නෝත්තර ක්‍රමයට අපි මේ පාඩම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දුවේ පුතේ, මේ පටිච්චසමුප්පාද ධර්මය ගැන මම පාඩම අවසානයේදී නැවතත් ඔබලාත් සමග සුහදව මේ පිළිබඳව කතා කිරීමට ඇත්ත වශයෙන්ම අපි ශ්‍රව්‍ය සහ මාධ්‍යම් පමණයි අපිට අහන්න ලැබෙන්නේ. නමුත් අපි පන්තිකාමරවලදී කතා කරන්නේ සුහදව දරුවන් එක්ක එදිනෙදා ජීවිතයේ ගැටලු විසඳගන්නේ කොහොමද කියලා, පටිච්චසමුප්පාද න්‍යායට අනුව. අපි මේ පාඩම අවසානයේදී ඒ පිළිබඳව සාකච්ඡා කරමු. මුලින්ම මෙහි මූලික හරය සහ විෂය කරුණු අපි ගොනු කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි දැන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. දුවේ පුතේ, මේ පාඩමේ තියෙනවා මේ පටිච්චසමුප්පාද න්‍යාය හැඳින ගනිමු කියන එකේ විශේෂ වූ ප්‍රශ්න කීපයක්, කෙටි ප්‍රශ්නවලට, එහෙම නැත්නම් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අර රෝම ඉලක්කම් 1 2 3 4 කියන ඒ ප්‍රශ්නවලට නියමිත සමහර විට අපිට එයි කියලා හිතලා ප්‍රශ්න පිළිබඳවත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම බහුවර්ණ ප්‍රශ්නවලටත් මෙහිදී ගොඩාක් පසුගිය ප්‍රශ්න පත්‍රවලදී සම්බන්ධ වෙනවා සමහර ප්‍රශ්න. අන්නේ ඊට අදාළව ප්‍රශ්න කීපයක් මම සූදානම් කරගත්ත දුවල පුතාලට, පුතාලත් සමග සාකච්ඡා කරන්න. ඉතින් දුවේ පුතේ, මෙතනදී අපි පළවෙනි ප්‍රශ්නේ හැටියට මම ප්‍රශ්නයක් සූදානම් කරගත්තා. සැරියුත් මහරහතන් වහන්සේගේ පළමු ගුරුවරයා කවුරුන්ද? දැන් ඔයාලා දන්නවා සැරියුත් මහරහතන් වහන්සේ, ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ එලා මේ උන්වහන්සේලා පෙර තවත් පරිබ්‍රාජකෙක්, එහෙම නැත්නම් පිරිවැජියෙක් සමීපව ආශ්‍රය කරලා ඔවුන්ගේ ධර්මය තමයි අනුගමනය කළේ මුලින්. පසුව තමයි බුදුදහමට එකතු වෙන්නේ, එහෙම නැත්නම් වැළඳගන්නේ. ඉතින් දුවේ පුතේ, එතනදී අපිට ගන්න පුළුවන් සැරියුත් මහරහතන් වහන්සේගේ පළමු ගුරුවරයා වූයේ කවුරුන්ද කියලා ප්‍රශ්නයක් අපිට හදා ගන්න පුළුවන්. මම නැවතත් මේ ප්‍රශ්නේ කියන්නම්. සැරියුත් මහරහතන් වහන්සේගේ පළමු ගුරුවරයා වූයේ කවුරුන්ද? ඒ කියන්නේ බුදුදහම වැළඳ ගන්නට කලින්. එතකොට අපිට ලියන්න පුළුවන් සංජය පිරිවැජිතුමා, නැත්නම් සංජය පරිබ්‍රාජකතුමා. එතකොට පළවෙනි ඡේදයෙන්ම අපිට ප්‍රශ්නයක් හදා ගන්න පුළුවන් විභාග ඉලක්ක කරගෙනම. මේ වගේ ප්‍රශ්න අහලා තියෙනවා විභාගයට. ඒ නිසා අපි මොනතරම් මේ කරුණු කාරණා අවබෝධ කරගත්තත් විභාගයට ලියන්න ලියලා ලකුණු ගන්න බැරි නම් පාඩමේ කියෝපියකින් ප්‍රයෝජනයක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන් විෂය කරුණු පිළිබඳව හදාරන්නත් ඕන. නිසා සැරියුත් මහරහතන් වහන්සේගේ පළමු ගුරුවරයා වූයේ කවුරුන්ද? සංජය පිරිවැජිතුමා. එතකොට නිවැරදි උත්තරයේ පිළිතුර තමයි සංජය පිරිවැජිතුමා. මොකද ඒ වගේ ප්‍රශ්නයකදී අපි සූදානම් වෙලා ගියේ නැත්නම් මේකට උත්තර ලියන්න හැකියාවක් නැහැ දුවේ පුතේ. ඉතින් ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න ඔයාලා, අග්‍රශ්‍රාවක දෙනමගේ නම් කුමක්ද? අග්‍රශ්‍රාවක දෙනමගේ ගිහි නම් කුමක්ද කියලා කිව්වත් කමක් නැහැ. නම් කුමක්ද? මුල් නම් දෙක කුමක්ද? නැත්නම් මුල් නම් දෙක නම් කරන්න කියලා. එතකොට ගන්න පුළුවන් උපතිස්ස හා කෝලිත කියලා නම් කරන්න පුළුවන්. මොකද ඒ වගේ කෙටි ප්‍රශ්නවලට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්, කෝලිත හා උපතිස්ස. ඒ වගේම අපි දන්නවානේ ඔබ වහන්සේ දැන් මේ අපේ සැරියුත් මහරහතන් වහන්සේ, ඒ වගේම උන්වහන්සේ මේ ධර්මය හොයන කාලයේදී අසජි මහරහතන් වහන්සේ මුණ ගැහෙනවනේ එක් අවස්ථාවක. ඊට පස්සේ උන්වහන්සේ මුණ ගැහෙන වෙලාවකදී උන්වහන්සේ ප්‍රශ්න කීපයක් අහනවා අසජි මහරහතන් වහන්සේගෙන්. එතකොට ඔබ වහන්සේ අන්න ඒ ප්‍රශ්නෙට අපිට ප්‍රශ්නයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඔබ වහන්සේ පැවිදි වූයේ කවරෙකු උදෙසාද? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක්ද? කාගේ දහමක්ද ඔබ වහන්සේ රුචි කරන්නේ කියලා උපතිස්ස පරිබ්‍රාජකයා මෙසේ විමසූයේ කාගෙන්ද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ මේ කෙටි සංවාදය ඇති වූයේ කා සමගද? එහෙම නැත්නම් මේ ප්‍රශ්නමාලාව ඇහුවේ කාගෙන්ද? මම නැවතත් මේ ප්‍රශ්නේ කියන්නම් දුවේ පුතේ. ඔබ වහන්සේ පැවිදි වූයේ කවරෙකු උදෙසාද? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක්ද? කාගේ දහමක්ද ඔබ වහන්සේ රුචි කරන්නේ? උපතිස්ස පරිබ්‍රාජකයා මෙසේ විමසූයේ කාගෙන්ද? ඔව්, කෙටි ප්‍රශ්නයකට මේක ලකුණු දෙකක ප්‍රශ්න මේ මේ ප්‍රශ්නයක් දුවේ පුතේ. ඔබට නිවැරදි උත්තර ලියා ගන්න පුළුවන් නම් පිළිතුර තමයි අස්සජි මහරහතන් වහන්සේගෙනි. එතකොට උපතිස්ස පරිබ්‍රාජකයා මෙසේ විමසූයේ කාගෙන්ද? අස්සජි මහරහතන් වහන්සේගෙනි කියන එක දැනගන්න. එතකොට මෙහි නම් ගම් ඉතාමත්ම කල්පනාකාරීව බොහොම විමසීමෙන් කියවන්න ඕන. ඒ කියවලා ඒ නම් ගම් පිළිවෙලට මතක තියාගන්න ඕන. එතකොට පුළුවන් වෙනවා ඔබට නිවැරදි උත්තරයක් ගොඩනගා ගන්න. ඉතින් මම හතරවෙනි ප්‍රශ්නේ හැටියට දුවලා පුතාලා ඔයාලට මම ඉදිරිපත් කරන්නම්. එම ප්‍රකාශයට පිළිතුරු වශයෙන් දේශනා කරන ලද ගාථාව හා එහි අර්ථය ලියන්න. මම නැවත කියනවා, එම ප්‍රකාශයට පිළිතුරු වශයෙන් දේශනා කරන ලද ගාථාව හා එහි අර්ථය ලියන්න. ඒ කියන්නේ අස්සජි මහරහතන් වහන්සේ එම ගාථාවට දුන්න පිළිතුර, ඒ වගේම ඒ හා සම්බන්ධ ගාථාව පැහැදිලි කරන්න, එහෙම නැත්නම් නම් කරන්න කියලා ලියන්න කියලා අපිට කියන්න පුළුවන්. එතකොට කියන්න පුළුවන් ඒ ගාථාව තමයි දුවේ පුතේ පොතේ තියෙනවා, පෙළ පොතේ. බොහොම කල්පනාවෙන් කියවන්න. ඒ පොත පොත එක කියවලා ඒ කරුණු වෙනම අරගෙන මේක චුට්ටක් වැඩිපුර පාඩම් කරන්න ඕන. සතියකට එකපාරක් දෙපාරක් කියවන්න ඕන. ඊට පස්සේ කියන්න පුළුවන් ඒ ගාථාව තමයි, "යේ ධම්මා හේතුප්ප භවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ." මම නැවතත් කියන්නම්, "යේ ධම්මා හේතුප්ප භවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ." හේතුයෙන් උපදින යම් ධර්ම කෙනෙක් වෙද්ද ඒ ධර්මයන්ගේ හේතුව තථාගතයන් වහන්සේ වදාළසේක. එම ධර්මයන්ගේ යම් නිරෝධතාවයක් වේද එයද දේශනා කළසේක. ඒ මහා ශ්‍රමණ වූයේ තථාගතයන් වහන්සේ මෙබඳු දේශනාවක් කරන්නකි. මෙන්න මේ ප්‍රශ්නය සහ පිළිතුර වෙනමම විශේෂ කොට අරගෙන කොලේක හරි එහෙම නැත්නම් පොතේ හරි ලියාගන්න. මම නැවතත් කියනවා, හේතුයෙන් උපදින යම් ධර්ම කෙනෙක් වෙද්ද ඒ ධර්මයන්ගේ හේතුව තථාගතයන් වහන්සේ වදාළසේක. එම ධර්මයන්ගේ යම් නිරෝධයක් වේද එයද දේශනා කළසේක. මහා ශ්‍රමණ වූ ඒ තථාගතයන් වහන්සේ මෙබඳු දේශනාවක් කරන්නකි. එතකොට ඒකට පිළිතුර, ප්‍රශ්නය හා පිළිතුර ගොඩනගා ගන්න පුළුවන් දුවේ පුතේ. ඊට පස්සේ පුළුවන් දුවේ පුතේ පස්වෙනි ප්‍රශ්නේ හැටියට මම ඔයාලට ඉදිරිපත් කරනවා, "හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති." මේ පාඩේ සිංහල අර්ථය ලියන්න කියලා එන්න පුළුවන්. සමහර විට ඒ අදහස සිංහලෙන් දීලා එහි ඇතුළත් පාලි පාඨය ලියන්න කියලා කිව්වත් ඒකටත් ඔයාලා සූදානම් වෙන්න ඕන. මම අර කලින් කියපු ප්‍රශ්නෙත් ඒ විදිහට අහන්න පුළුවන්. සමහර විට සිංහල තේරුම දීලා පාලි පාඨය ලියන්න පුළුවන්. පාලි පාඨය දීලා සිංහල තේරුම ලියන්න පුළුවන්. මේ දෙවිදිහටම ප්‍රශ්න අහලා තියෙනවා පසුගිය ප්‍රශ්නවල ප්‍රශ්න පත්‍රවල. ඒ නිසා මේ දෙකටම අපි සූදානම් වෙන්න. මම පස්වෙනි ප්‍රශ්නෙට ඉදිරිපත් කරන්න, "හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති." එහි සිංහල තේරුම ලියන්න. හේතුව නිසා ඇතිවන සියල්ලම නැතිවන ස්වභාවයෙන්ද යුක්තවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ හැත. හේතු නැතිවන විට ඒ හේතු නිසා හටගත් දේද නැතිවේයි. හේතුව නිසා ඇතිවන සියල්ලම නැතිවන ස්වභාවයෙන්ද යුක්තවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. හේතු නැතිවන විට ඒ හේතු නිසා හටගත් දේද නැතිවේයි. දැන් මේක අපි ආවට ගියාට ලියලා හරියන්නේ නැහැ. මේකේ නියමම අර්ථය අර ගන්න ඕන පොතින්. අරගෙන මේක තුන් හතර වතාවක් කියවන්න ඕන. එම කියවන්නේ නැතුව ඔයාලගේ මොලේ තැම්පත් වෙන්නේ නැහනේ. විභාගෙට යනකොට මේක අමතක නොකර මේ 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 කරුණු ටික අරගෙන ගියා නම්, අඩු ගානේ ප්‍රශ්න 10ක් විතර හදාගෙන ඒකට පිළිතුරු අරගෙන ගියා නම් පටිච්චසමුප්පාදේ ඔය අමාරුයි කියන එක කාටවත් කියන්න වෙන්නේ නැහැ. එනිසා විශේෂිත වූ අර කරුණු පාට එහෙම නැත්නම් ඒ සිංහල අර්ථ ඔබ නිතර මතක් කරගන්න ඕන. මතක් කරගෙන අපිට පුළුවන් ඒක උඩ නිවැරදි පිළිතුරක් ගොඩනගා ගන්න. හොඳයි දුවේ පුතේ, එහෙනම් මම 6 වෙනි ප්‍රශ්නෙට යනවා. පටිච්ච සමුප්පාද මූල සූත්‍රය කෙටියෙන් ලියන්න. පටිච්ච සමුප්පාද මූල සූත්‍රය කෙටියෙන් ලියන්න. මේක පෙළ පොතෙන් පොත ආශ්‍රිත කරගෙන එය යොමු කරගෙන තමයි ආශ්‍රයෙන් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය කළ තියෙන්නේ. පටිච්ච සමුප්පාද මූල සූත්‍රය කෙටියෙන් ලියන්න. එතකොට ලියන්න පුළුවන් ඔයාලට උත්තරේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදයි ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධයි ඉදං නිරුජ්ජති මේක අර වෙනදා ගාථා පාඩ කියනවා වගේම මේක තුන් හතර පාරක් මේකේ විශේෂිත ඔය අමාරුයි කියන හිතන කොටස් ඔබ නිතර කියවලා මෙහි අර්ථයත් ගන්න ඕන සමහර වෙලාවට මේ ගාතාව දීලා එහි තේරුම අහන්නත් ඉඩ තියෙනවා එහෙම නැත්නම් අර්ථය දීලා එහෙම නැත්නම් සරල අර්ථය දීලා පාලි පාඨය ලියන්නත් අහන්නත් ඉඩ තියෙනවා මේ දෙකටම ඔබ සූදානම් විය යුතුයි දුවේ පුතේ එතකොට මෙහි තේරුම තමයි මෙය ඇතිකල්ලි මෙය ඇතිවේ මෙය ඉපදීමෙන් මෙය උපදී එතකොට ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදයි ඉදං උප්පජ්ජති මෙය ඇතිකල්ලි මෙය ඇතිවේ මෙය ඉපදීමෙන් මෙය උපදී ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධයි ඉදං නිරුජ්ජති මෙය නැතිකල්ලි මෙය නොවේ මෙය නැතිවී යාමින් මෙය නැතිවී යයි දැන් මේක මම අවසානයේදී මේ මූලික කරුණු ටික මූලික හරය මේ පොතේ පෙළ පොතේ තියෙන විදිහට පැහැදිලි කරලා මේක සමාජයට ඒ වගේම අපේ ප්‍රශ්න ගැටළු ඇති වෙන එක පිළිබඳවත් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟට හත්වෙනි ප්‍රශ්නෙට මම යනවා දුවේ පුතේ බුදුරදුන් පටිච්චසමුප්පාද න්‍යායට අනුව සමාජ ගැටළු ඇතිවන ආකාරයේ දේශනා කළසේක තුන්වෙනි පිටුව මේ පිටුව පෙරලා ගත්තම් මේ පාඩමට අදාළයි මේක බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද න්‍යායට අනුව සමාජ ගැටළු ඇතිවන ආකාරයත් දේශනා කළසේක එවැනි එක් අවස්ථාවකට උදාහරණ ලියන්න කියලා එන්න පුළුවන් එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මය ආශ්‍රය කරගෙන සමාජ ප්‍රශ්න ගොඩනැගෙන්නේ කොහොමද? මොකද හේතුවක් නැත්තම් ඵලයක් නැහැ. නේද? හැම තැනකදීම මේ ලෝකයේ ඇති වෙන සියලුම ප්‍රශ්නවලට හේතුවක් තියෙනවා. මෙන්න මේ න්‍යාය තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරේ. එතකොට මෙන්න මේ පටිච්චසමුප්පාද න්‍යායට අනුව තමයි සියල්ල සියලු ප්‍රශ්න ඇති වෙන්නේ. නිසා හේතුවක් නැත්තම් ප්‍රතිපලයක් නැත්නම් ඵලයක් හටගන්නේ නැහැ කියලායි උන්වහන්සේ පැහැදිලි කළේ. එතකොට සමාජයේදී යම් යම් ඇතැම් ප්‍රශ්න පැන නගින්නේ කොහොමද කියන හැටියට කියන ආකාරය උන්වහන්සේ පැහැදිලි කරනවා. ඒක මෙන්න මෙහෙම කතා කරනවා. බුදුරදුන් වහන්සේ එතකොට පටිච්චසමුප්පාද න්‍යායට අනුව සමාජ ගැටලු ඇතිවන ආකාරය දේශනා කළසේක. එවැනි එක් අවස්ථාවකට උදාහරණ ලියන්න සමාජ ප්‍රශ්න ඇතිවන ආකාරය පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරපු කරුණු එහෙම නැත්නම් ඒ සම්බන්ධ උදාහරණයක් ලියන්න කියලා ඔයාලට ප්‍රශ්නය හදාගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා දුප්පත් අයට ධනය නොදීම නිසා දිලිඳුකම වැඩි වෙයි. දැන් අපි දන්නවා දුප්පත්කම වැඩි වෙන්නේ ගොඩක් අයට ධනය නැති නිසානේ දිලිඳුකම ඇති වෙන්නේ. එතකොට ඒකට හේතුවක් දුප්පත්කම. දුප්පත් අයට ධනය නොදෙයි. එතකොට රාජ්‍ය සංකල්පයක් වෙන්න පුළුවන් රජයක් වෙන්න පුළුවන්. ඒ මිනිසුන්ට යම් යම් සොයන් රැකියා වැඩි දියුණු කරගන්න, ඒ වගේම ගොවිතැන්පත් හදාගන්න, ඒවට බෙහෙත් පොහොර වෙන්න පුළුවන්, ඒ වගේම වෙනත් වෙනත් බීජ ආදී දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ මිනිසුන්ගේ ජීවන පැවැත්ම සංවර්ධනය කර ගැනීම සඳහා, ආර්ථිකය සංවර්ධනය කර ගැනීම සඳහා යම් යම් ප්‍රාග්ධන මුදල් වෙන්න පුළුවන්. ඒවා දිය යුතු වෙනවා. එතකොට දුප්පත් අයට ඒ ධනය සහ ඒ වෙනත් වෙනත් භෞතික සම්පත් එහෙම නැත්නම් ඒ කර්මාන්තවලට අවශ්‍ය කරන දේවල් නොදුන්නොත් ඔහු දුප්පත් භාවයෙන් තවත් පහළට යනවා. ඒ නිසා ඒ අවශ්‍ය කෙනා හොයාගෙන ඔහු රුචිකරන විදිහට ඔහු කැමති ආකාරයට ගොවියෝ එන්න පුළුවන්. වෙනත් වෙනත් වෘත්තිකය වෙනත්නම් ඒ නිෂ්පාදන සිදු කරන උදවිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වයන් රැකියා ආදී නිෂ්පාදන කරන කණ්ඩායමක් වෙන්න පුළුවන්. ඒ සියල්ලට ප්‍රාග්ධන මුදල් දෙන්න ඕන. එහෙම ප්‍රාග්ධන මුදල් දුන්නට පස්සේ ඒගොල්ලෝ ඒ තුලින් ඔවුන්ගේ ජීවන රටාව වෙනස් කරගෙන ආර්ථිකය වැඩි කරගන්නවා. එතකොට දුප්පත් අයට ධනය නොදීම නිසා දිලිඳුකම වැඩි වෙනවා. හැබැයි ඒ ප්‍රාග්ධන මුදල් සහ අවශ්‍ය සම්පත් දුන්නොත් ඒගොල්ලන්ගේ ඒ ජන ජීවිතය නගා සිටව ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒකත් සමාජ ප්‍රශ්නයක් තමයි. ඒක පටිච්චසමුප්පාද න්‍යායෙන් විස්තර කරන්නත් පුළුවන්, අපිට අවබෝධ කරගන්නත් පුළුවන්. ඒ වගේම දැන් දුප්පත් අයට ධනය නොදීම නිසා දිලිඳුකම වැඩි වෙනවා. ඊට පස්සේ දිලිඳුකම වැඩි වුණාම පස්සේ මොකද කරන්නේ? හොරකම වැඩි වෙනවා. එහෙම නැත්නම් අනුන්ගේ දේවල් හොරෙන් ගන්නවා. ඒ වගේම අන්‍යයගේ දේවල් මේ අහන්නේ නැතුව ගන්නවා. ඒ වගේම මේකට කියන්නේ අපි හොරකම. එතකොට දිලිඳු නිසානේ හොරකම ඇති වෙන්නේ. එතකොට දුප්පත් අයට ධනය නොදීම නිසා දිලිඳුකම ඇති වෙනවා. දිලිඳුකම වැඩිවෙන්ඩ දිලිඳුකම වැඩි වුණාම වෙන්නේ මේ හොරකමට පටන් ගන්නවා, හොරකම් කරන්න පටන් ගන්නවා. ඒ වගේම හොරකම වැඩිවීම නිසා ඔන්න අපි ඒ හොර හොරුවල්ලන්ඩ එහෙම නැත්නම් ඒ හොරකම් කරන එකේ හේතුව හොයන්න මොකද කරන්නේ? අවි ආයුධ අතට ගන්නවා. එතකොට අවි ආයුධ අතට ගැනීම නිසා අන්තිමේදී වෙන්නේ අවි ආයුධ වැඩිවීම නිසා ජීවිත හානි වැඩි වෙනවා. මෙන්න මේ අර පටිච්චසමුප්පාදේ මෙය ඇති කල්ලි මෙය ඇති වේ. මෙය ඉපදීමෙන් මේ ඉපදී. මෙය නැති කල්ලි මෙය නොවේ. මේ නැති වී යමින් මේ නැති වී යයි. එවිට හිමීට අහන්න ඕන. දැන් මම උදාහරණ කියනවා. දැන් අපි කියමුකෝ දැන් මේ දවස්වල අපි කතා කරනවා සමාජලාට මේ කොරෝනා වගේ වෛරස්. ඒ වගේම ඩෙංගු වගේ වෛරස්. ඩෙංගු බෝ වෙන්නේ තැන් තැන්වල අපවිත්‍ර ජලය වෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් නොටින් කැබලි, ඒ වගේම යෝගට් කෝප්ප, ඒ වගේ තැන්වලදී ඩෙංගු මදුරු. එහෙම නැත්නම් පරිසරයේ අපවිත්‍ර වීම නිසා ඩෙංගු මදුරු බෝ වෙනවා. මේ ඇතිවීමෙන් මේ ඇතිවේ. එතකොට අපිට ඒ පැත්තෙන් ගන්නත් පුළුවන්. දැන් කොරෝනා රෝගේ වුණත් එහෙමද? මේක කොහෙන් ආරම්භ වුණාද? අපි කියනවා සත්තුන්ගේ මාර්ගයෙන් කියලා. එහෙම නැත්නම් වෙනත් මේ ජීව වායුවක් පිටවීමෙන් කියලා හිතනවා අත්දා බලන්න කියලා කියනවා. කෙසේ නමුත් මේක ඇති වුණා. දැන් අපිට මේකට බේරෙන්න තියෙන ක්‍රම සහ විදි අපි තියෙනවා. මොකද එක්කෝ මුඛාවරණ පළඳින්න කියනවා, එහෙම නැත්නම් සංචරණ සීමා අඩු කරන්න කියලා කියනවා. ඊට පස්සේ අපි කියනවා මේ මිනිසුන් එක්ක සම්බන්ධතාවය අඩු කරන්න කියනවා එකිනෙකා මුණ ගැහෙන. අන් ඒවට හේතු තියෙනවා. එතකොට හේතුවක් නැත්නම් ඵලයක් නැහැ. ඉතින් අපි ඒ පැත්තෙන් ගන්නත් පුළුවන්. අපි තවත් උදාහරණයක් හිතලා ගමුකෝ. අපි කියනවා දැන් පහනක් තියෙනවා. දැන් පහනේ තිරේ තියෙන නිසානේ පහනේ ආලෝකය වැඩි වෙන්නේ. එහෙම නැත්නම් තිරහා තෙල් නැත්නම් පහන නැහැ. දැන් මේ ඉමස්මින් සති ඉදන් හොති මස් උප්පාදයි ඉදන් උප්පජ්ජති. මේ ඇතිකල්ලි පහනේ තෙල් සහ පහන්තිරය තියෙන නිසා ඇතිකල්ලි ආලෝකය ඇතිවේ. මේ ඇතිවීමෙන් මේ ඇතිවේ. ඒ පහනේ තිරය සහ පහනේ තෙල් තියෙන නිසා තමයි ආලෝකය ඇති වෙන්නේ. හොඳයි, අපි යම් කිසි විදිහකින් පහනේ තිරේ තෙලුයි අයින් කරොත් මේ නැතිකල්ලි මේ නෙවෙයි. මේ නැතිවී යාමෙන් මේ නැතිවියයි. ඒ විදිහට හිතන්නත් පුළුවන් අපිට. අන්න ඒක තමයි පටිච්චසමුප්පාද ධර්මයේ මේ ලෝකයේ සියලු දේවල් දැන් පුද්ගල සහ මේ ලෝකයේ ඇති වෙන භෞතික වස්තු සියල්ලටම හේතුවක් තියෙනවා. අපි තවත් උදාහරණයක් මෙහෙම ගමු. අපි ගන්නවා ගින්නක් ඇති කල දුමක් නැගි අපි කියනවනේ. නේ, ගින්නක් නැත්තම් දුමක් නැගින්නෑ කියනවනේ. ගින්න දැන් මෙයා ඇති කල්ලි මෙයා ඇති වේ. ගින්න ඇති කල්ලි දුමක් ඇති වේ. ගින්න ඇතිවීමෙන් දුම ඇති වේ. ගින්න නැති කල්ලි දුම නැත. ගින්න නිවීමෙන් දුම නැති වේ. දැන් මේ ඇතිකල්ලි මේ ඇති වේ. මේ ඇතිවීමෙන් මේ ඇති වේ. මේ නැතිකල්ලි මේ නොවේ. මේ නැති වී යාමෙන් මේ නැති වේ. හැම දෙයකටම හේතුවක් සහ ඵලයක් තියෙනවා දුවේ පුතේ. ඒ අර මුල් අවස්ථාව නැත්තම් ඵලයක් නැහැ. ඒ නිසා මේ හැම දෙයකම හේතු සහ ඵලය තියෙනවා. එතකොට තණ්හාවත් එහෙමනේ. සත්වයා සසර දිගින් දිගට නැවත නැවත මේ ලෝකේ සැරිසරන්නේ හේතු හොයාගත්තා උන්වහන්සේ. ඒ තමයි තණ්හාව. නේ, අර කැණිමණඩල විනාශ කරා. එනතන් තණ්හාව නැමැති තණ්හණන් කය මැජ්ජකයි. තණ්හාව නැමැති කැණිමණඩල සුනුවිසුනු කරා. ඒ තෘෂ්ණාව තියෙන නිසා තමයි මිනිසා මේ දිගින් දිගටම යන්නේ. දැන් මේක ඉස්සරහට තවදුරටත් කල්පනා කරන්න පුළුවන්. දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප. ওই විදිහට ද්වාදස සංඛාර පටිච්චසමුපාදයත් මේදී හඳුන්වනවා. අපි මේ පාඩමින් ඒ සියල්ල කියන්නේ. හැබැයි මේ කෙටි න්‍යාය සහ මෙහි වගේ තේරුම පාලි පාට සහ ඒ අර්ථ ඔබ දැනගන්න ඕන විභාගයට යනකොට දුවේ පුතේ. එතකොට ඒ තුලින් පුළුවන් වෙන දැන් ඕනෑම වෙලාවකදී සමාජයේ ඔබ ටවුමට ගිය වෙලාවක දෙන්න පුළුවන් නගරයට, නැත්නම් පාන්ති කාමරයේදී ප්‍රශ්නයක් ඇති වෙන්න වෙලාව වෙන්න පුළුවන්. සමහර විට දැන් සමහර වෙලාවට පාඩම කරලා ලකුණු අඩුයි කියලා කියමුකෝ අපි. අපි කොච්චර මේ දැන් මේ කොච්චර මේ සත්කාරය කරත් සමහර වෙලාවට මේවා නොමිලේ කරනකොටත් අපේ ළමයින්ට අගයක් නැහැ. හැබැයි ඉගෙන ගන්න කෙනාට මේ ටික වුණත් ඇති මේ වෙලාවේදී. ඉතින් ඒ නිසා විශේෂයෙන් දෙමව්පියෝ, ඒ වගේම ගුරුවරු සහ මේ දරුවෝ දැනගන්න ඕන අපිට අවස්ථාවක් ආපු විගස ඒකෙන් ප්‍රතිඵල ගන්න. ඒ නිසා මොනතරම් දැන් අපිට මේ තරම් දැන් ගුවන් විදුලි නාලිකා වලින් මොනතරම් මෙහෙයක් කරලාද දරුවන්ට මේ විෂය කරුණු අවබෝධ කරන්න උත්සාහ කරන්නේ. හැබැයි නොමිලේ දෙනකොට ඒක කිසි අගයක් නැහැ සමහර දරුවන්ට. ඒ නිසා සමහර එහෙම ඉන්නවා. ඒ නිසා උවමනා දේ කෙසේ හෝ තමන්ගේ ජීවිතයට අරගෙන එතනින් එහාට යන්න උත්සාහ කරන්න ඕන. ඒ නිසා දැන් අපි යම් කිසි විදිහකින් කියමුකෝ ප්‍රතිඵල අඩුයි කියලා. එහෙනම් ඒකටත් හේතුවක් තියෙනවා. දැන් ලකුණු අඩුයි කියලා කියන්නේ හේතුවක් තියෙනවා. ඇයි? විෂය කරුණු පිළිබඳ අවබෝධයක් නැහැ. විෂය කරුණු එකතු කරගෙන නැහැ. පාඩම් කරගෙන නැහැ. විභාගයට ගියාම විභාගය අමාරුයි කියනවා. විෂය කරුණු දන්නේ නැත්නම් විභාගෙ ලියන්න බෑනේ. එනිසා ඒකට හේතුවක් තියෙනවා. එතකොට මේ ඇතිකල්ලි මේ ඇති වේ. ඔව් මේ නැති ඇතිවීමෙන් මේ ඇති වුණා නේ. තමන් විශේෂ කරුණු එකතු කරගෙන පාඩම් කරේ නෑ. ඒ නිසාම ප්‍රතිඵලත් මේ අඩු වුණා. හැබැයි ප්‍රතිඵල වැඩි වුණා. ඒ අතරතුරේ මොන මේ උපක්‍රම දාලා හරි උත්සාහවන්ත ළමයි ඉගෙන ගන්න දරුවෝ මේ අතර ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට ප්‍රතිඵල ඉහළට යනවා. කොරෝනා තිබුණත් නැතත් පෞගී කාලේ ඔබට ලැබුණනේ ප්‍රශ්න පත්‍රේ. ඉතින් ඕගොල්ලන් දැනගන්න ඕන ගුරුවරු මග පෙන්වනවා, උදේ පාන්දර ඉඳලු ගන්නවා, මේ ගුවන් විදුලි සංස්ථා රූපවාහිනී නාලිකා යම් යම් ප්‍රමාණයකට ඕගොල්ලන්ට උදන්. දැන් අපි කඳුරට ගුවන් විදුලි නාලිකාව සන්ධ්‍යා 3 සිට හැන්දෑව 6 වෙනකල් මේ 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 වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. එනිසා දුවේ පුතේ අවශ්‍ය නම් මේ සියලු විෂයන් දිගහැරෙනවා. ඒ වගේම ඔබට sannivedane ගන්න පුළුවන්, විකාශනය වෙනවා. ඔබ ඒන් ප්‍රතිඵල ගන්න. එනිසා මේ විෂය කරුණු පොතට පමණක් සීමා කරන්නේ නැතුව තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕන. ප්‍රායෝගිකව අපි මේ විෂය ඉගෙන ගන්නවා කියන්නේ අන්න එහෙම උනන්දු වුණොත්. එනිසා දුවේ පුතේ ඉතාමත්ම කාරණිකව අපි ඉල්ලා සිටිනවා. මේවා අපි දන්න විදිහට ඕගොල්ලන්ට සරලව කියලා දෙනවා. ඒ වගේම දන්න ආකාරයෙන් කියලා දෙනවා. ඔබටත් නැවත නැවත මේ කියලා මොකද්ද මේ ගුරුවරු කියන්නේ? මොනවද මේ පිළිබඳව මේ වැඩිදුර අපි හදාරන්න ඕනේ? ඒ මොන වගේ කරුණුද අපි එකතු කරගන්න අපේ ජීවිතේට? එතකොට ඊට පස්සේ අපිට ගන්න පුළුවන් අර සමාජ ප්‍රශ්නත් ඇති වෙනවා වගේම ඒකට පටිච්චසමුප්පාද න්‍යාය බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ මේවා අපිට සාමාන්‍යයෙන් එදිනදා ප්‍රායෝගික ජීවිතේට ගන්නනේ. ඒ නිසා ඒවා අරගෙන ඉතාමත්ම සාර්ථක පිළිතුරක් විභාගෙටත් ඔබට ගොඩනගා ගන්න පුළුවන් දුවේ පුතේ. ඊළඟට මම ඔබට කියනවා අද පාඩම ඒ ප්‍රශ්නෝත්තර ක්‍රමයට මම ඔබට පැහැදිලි කළත්, හැබැයි ඔබට නිවසේදී මම මෙම ප්‍රශ්නය ලබලා දෙනවා, ඇගීම් ප්‍රශ්නයක්. ඔබ ඒකට පිළිතුරක් ගොඩනගා ගන්න ඕන. සමහර වෙලාවට පාසල පටන් ගත්තට පස්සේ ගුරුවරයාට ගුරුතුමියට පෙන්නලා ඒ විෂය උගන්නන අදාළ ගුරුවරයාට ගුරුතුමියට පෙන්නලා එය නිවැරදි කරගන්න පුළුවන්. හොඳයි, ලියාගන්න දීපොතේ මම ප්‍රශ්නයක් ඔබට යොමු කරනවා. මම අර පැහැදිලි කළා වගේම ඔබ හඳුනාගත් සුවිශේෂී ගැටලුවක් හේතු බල දහම අනුව විසඳා ගන්නා ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. මම නැවතත් ඔබට යොමු කරන මේ ප්‍රශ්නය, ඔබ හඳුනාගත් සුවිශේෂී ගැටලුවක්, ඒ කියන්නේ ඔබ එදිනදා ජීවිතයේදී යම්කිසි වූ මුහුණ දෙන යම්කිසි වූ ප්‍රශ්නයක්. මෙම පටිච්චසමුප්පාද න්‍යායට අනුව, මේක න්‍යායනේ අපි, හැබැයි ඒක ප්‍රායෝගිකව අපේ ප්‍රශ්නවලට එකතු කරගන්න ඕන. නැගෙන එහෙම නැත්නම් පැන නැගින ගැටලුව වලට එකතු කරගෙන එයට ඔබ මුහුණ දෙන්නේ කොහොමද කියලා පිළිතුරක් ගොඩනගන්න ඕන. ඔබ හඳුනාගත් සුවිශේෂී ගැටලුවක් හේතුඵල දහම අනුව විසඳා ගන්නා ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. ඔබ හඳුනාගත් සුවිශේෂී ගැටලුවක් හේතුඵල දහම අනුව විසඳා ගන්නා ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. හොඳයි, දැන් ඔබ යම් කිසි වූ විදිහට මේ විෂය අන්තර්ගතයේ තියෙන කොටසකුත් කියවගෙන ආවනේ. මේ 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 ඇතිකල්ලි මේ ඇතිවේ, මේ ඇතිවීමෙන් මේ ඇතිවේ නේ. ඒ වගේ ඒ විදිහටම මේ නැතිකල්ලි මේ නොවේ, මේ නැතිවී යාමෙන් මේ නැතිවී යයි. එතකොට මේ පටිච්ච සමුප්පාද න්‍යාය හේතුව සහ ඵලය ගැන තමයි නිතරම කතා කරන්නේ. මේ ලෝකේ කිසිදු දෙයක් නැහැ යම් ඕනෑම දෙයක් නේද, අර as the seed so the fruit. මේ ඇතිකල් නේද, යම් කිසි ඌ මේ බීජයක් නිසා තමයි ඒ ඒට අණුව තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. අන්න ඒ වගේ මේ න්‍යායට අණුවම සමාජ එදිනදා වෙන සමාජ ප්‍රශ්නත් අපි කතා කරා නේද. අර මේ අපි කතා කරානේ දිලිඳුකම ඇති වෙන හේතුව නේද. ඒ වගේ සමාජ ප්‍රශ්න ගැන කතා කරන කොටත් නේ, දුප්පත් අයට ධනය නොදීම නිසා දිලිඳුකම වැඩිවේ, දිලිඳුකම වැඩිවීම නිසා හොරකම වැඩිවේ, හොරකම වැඩිවීම නිසා අවියාවද වැඩිවේ, අවියාවද වැඩිවීම නිසා ජීවිතහානි වැඩිවේ. මේවා මේ අතරතුර ඕන ගොඩාක් කරුණු කාරණා තියෙනවානේ. මේ ඒ වගේම තමයි සමාජයේ එදිනෙදා යනකොට ඇතිවෙනා වූ සියලු ගැටලු වලට පිළිතුරු මේ න්‍යාය තුල අපිට ගන්න පුළුවන් දුවේ පුතේ. ඒ නිසා මේ කරුණු කොහොමද ගන්න? ඒ වගේම ලෙඩ දුක් වලටත් එහෙමනේ. දැන් සමහරලාට වෛද්‍යවරයා ළඟට ගියන්න පුළුවන්. සමහර කෙනෙකුට උණ හැදිලා ගියා නම් අන්න එතකොට එයා කියනවා, වෛද්‍යතුමා කියනවා, "හා මේ ඔබට උණ හැදලා තියෙන්නේ. දැන් මේකෙන් ඉවත් වෙන්න නම් මේක නැවත යථා මේ සනීප වෙන්න නම් සනීප වෙන කාරණා මොනවද?" එතකොට කියනවා අපි උණු වතුර බොන්න, ඒ වගේම සැහැල්ලු නැත්නම් බර ආහාර ගන්න එපා, ඒ වගේම සීතල වතුර බොන්න එපා. මේ විදිහට මේ වෛද්‍යතුමා එහෙම නැත්නම් ඒ වෛද්‍යාචාර්යතුමා යම් කිසි බෙහෙත් වට්ටෝරුවක් දෙනවා. ඒ අණුව කටයුතු කරපුවාම ඒ ලෙඩේ සනීප වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ වගේම අපි අර මේ පටිච්චසමුප්පාද න්‍යායට අණුව පාඩමත් එක්ක එකතු කරගෙන තමන්ගේ ජීවිතයට මේ ප්‍රායෝගිකව පාඩම ගන්න කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරන ගමන් ඒ පිළිබඳව උනන්දු වෙන ගමන් මම ලබලා දුන්න ඉදිරිපත් කරපු ප්‍රශ්නෙටත් ඔබ විසින්ම පිළිතුරක් නිර්මාණය කරන්න ඕන. ඉතින් ඒ නිසා නිවසේ ඉඳලම අපිට සමහරලාට ඉදිරියේදී අපිට සාකච්ඡා කරන්න පුළුවන් එවැනි ප්‍රශ්න. අපි දැන් අද සාර්ථක ලෙස 14 වෙනි පාඩම බුද්ධර්මයේ විෂය යන්නේ. සමහර විට මේ මාසයේ අවසන් වෙනකොට අපිට බොහෝ දුරට 10 ශ්‍රේණියේ පොත අවසන් කරන්න, එහෙම නැත්නම් පෙළ පොත අවසන් කරන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඊට පස්සේ සාමාන්‍ය පෙළට අපි ඉදිරිපත් වෙන 11 වෙනි, එහෙම නැත්නම් 11 පෙළ පොත. ඉතින් අපි ඒ අතර වාරයේදී ඔබට යම්කිසි වූ අපිට කාල වේලාව තිබුණොත් ඔබත් සමග සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. මීට අදාළ පිළිතුරු ගොඩනගන්නේ කොහොමද, ඒ වගේම මේ පසුගිය ප්‍රශ්න පත්‍ර ඔයාලට ඉදිරිපත් කරමින් පිළිතුරු සාකච්ඡා කරන්න. ඉතින් ඒ සාකච්ඡා කරන ගමන් තවදුරටත් ඔබගේ වැඩි විෂය දැනුම වැඩි දියුණු කරගන්න පුළුවන්. හැබැයි මේ හැමතැනකදීම සඳහන් කරන්න, මේ හැම පාඩමක්ම අවසානයේදී දුවේ පුතේ තියෙනවා ප්‍රායෝගික ජීවිතයට ප්‍රශ්නයක් ගොඩනගාගෙන එයට පිළිතුරු ලියන්න. ඉතින් මම එවැනි ප්‍රශ්නයක් තමයි ඔයාලට අද දවසේ ඉදිරිපත් කළේ. ඒ සඳහාත් ඔබ නිවැරදි ලෙස පිළිතුරු ලියනවා ඇතයි මම විශේෂයෙන් බලාපොරොත්තු වෙන ගමන් අපි ඉදිරියේදී තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරමු. හොඳයි දුවේ පුතේ, එහෙනම් අද දවසේ අපිට ලැබී තියෙන කාල වේලාව අවසන් වීගෙන යන්නේ. දුවල පුතලා හැම දිනාටම මෙම විෂය කරුණු එකතු කරගෙන, ඒ වගේම බුද්ධර්මයේ විෂය ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට එකතු කරගෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා විශිෂ්ට සාමාර්ථයක් ඔයාලා සියලු දෙනාටම ලබා ගැනීමට හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරමින් තවත් මෙවැනි වූ වැඩසටහනකින් හමු වෙනතුරු අපි නවතිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.